වෙනවා නෙවෙයි. එහෙම එක තමයි මම ඔය එක්ස්ප්ලেইন කරන්නේ. එක සැරේ ඔක්කොම ටික. ඔව්. එක එක ක්ෂණයක් තුළ පටිච්ච සමුප්පාදෙම තියෙනවා කියන. එහෙම හැම සික් ඔව්. ඒක ටිකක් තේරුම් ගන්න අමාරුයි. සාමාන්‍ය ඒක තේරුම් ගන්න අමාරු වෙයිද තමයි අර කාලේ බෙදලා දීලා තියෙන කෑලි කෑලි. මම ඔය විස්තර කරන්නේ නැතන හැම හිතක් ගානෙම පටිච්ච සමුප්පාදේ ඔක්කොම ටික හැදෙනවා කියන එක. තන අවිද්‍යාවක් තියෙනවා, සංඛාරයක් තියෙනවා, විඥානයක් තියෙනවා, නාම රූපයක් තියෙනවා. ඒ සලආයතන තියෙනවා. පස්ස, වේදනා, සංඥා. වේදනා, තණ්හා, උපාදාන, භව, ජාති. ඒ සේරම එතන තියෙනවා. එහෙම දෙයක් තියෙනවා. කියන්නේ මේ මොහොතේ අපි හදන හිතේ අවිද්‍යාව යෙදිලා නම් අවිද්‍යාවෙන් කරන සංකාරයක්මයි ඒක. ඒකට ඒක දැනගන්න විඥාණය තියෙනවා. ඒ විඥාණයට අරමුණේ නාම රූප තියෙනවා. ඒ සඳහා ආයතනයක් තියෙනවා. ඒකට ඒ ආයතනයක් වැඩ කරනවා කියන්නේ පස්සේ තියෙන ස්පර්ශ වේදනාව තියෙනවා. විද්‍යාවේ දිලා හින්ද ඒක තණ්හා උපාදාන ඒවා ටිකක් තියෙනවා. තණ්හා උපාදාන කියන්නේ බහුල ජාති කියන එකක් තියෙනවා කියන්නේ. ඒක තමයි ඒ මම කියන්න try කරන්නේ. ඒක කලින් අහලා ඇත්තේ ඊට වඩා ටිකක් වෙනස්.
හරියට.
ඔව්. කියන්නේ කාලයට දාලා නේද මේක මේකෙන් පස්සේ ඊළඟ එක ඇති වෙනකොට මේක ඉවරයි නේ. එහෙම විස්තර කිරීමකුත් තියෙනවා. ඊට වඩා ගැඹුරුකයක් ඔය තියෙනවා. සමහර වෙලාවට විස්තර කරන අවිද්‍යා සංඛාර කලින් ප්‍රතිසන්දිය ගන්නවා කියන්නේ පෙර කර්මයක් හින්දා ඊළඟට ඇති වෙන්නේ ප්‍රතිසන්දි විඥාණය මේ ජීවිතේ. පෙර ජීවිතෙන් තමයි අවිද්‍යා සංකාරය පෙර කරපු කර්ම. ඊළඟට දානවා විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා ටික මේ වර්තමාන. ඊට පස්සේ ඒකේ විපාක තමයි අනාගතේ ඉන්නේ. ඔව්. තණ්හා බව ජාති. ජාති කියන්නේ ඊළඟ ජීවිතේ ඉපදීම කියන්නේ. ඒකට ආත්ම තුනකට කඩලා තියෙනවා. පෙර භවයේදී කොහොමද, මේ වර්තමාන භවයේදී කොහොමද, අනාගත භවයේදී. ඔව් ඒකත් ගැළපෙනවා. ඒක එතන ප්‍රශ්නේ තියෙන්නේ එහෙම බැලුවහම මේක නවත්තන්න පුළුවන්ද කියන එක. ගියාත්මයකට මේ සරෙත් වෙනවා අනාගතෙත් තියෙනවා. අපි කොහොමද ඔබ කඩන්නේ ඒකට? ආපහු පෙර ආත්මෙට ගිහිල්ලා නවත්තන්න බැහැ.
අවිද්‍යාව
මේ ආත්මය විද්‍යාව තමයි අපි මේ මොහොතේ අවිද්‍යාව නැත්තුවාම තර විදියට තේරුම් කරන්න ගියාම ටිකක් අමාරුයි. ඒකට තව ඉස්සරහට ඉදින් දෙකක් විතර ගෙන බලන්න වෙනවා නේ. ඒකයි කියන්නේ දැන් අවබෝධ කරගන්න. අවබෝධ කළොත් දැන් ඔය වෙන සිද්ධිය අවබෝධ කළා කියන්නේ දැන් අවබෝධ කරගෙන නැති හින්දා අපි දන්නේ නැති හින්දා දන්නේ නැතිකම තමයි අවිද්‍යාව කියන්නේ. ඔව්. නොදන්න. ඒ නොදන්න හින්දායි ඕකට අහු වෙන්නේ. ඔකේ අනිත් පැත්ත තමයි විද්‍යාව පහළ වුණොත් ඒ කියන්නේ ප්‍රඥාව ප්‍රඥාවෙන් දැක්කොත් එහෙම එතකොට අවිද්‍යාව නැහැ.
අඥානෙන් දැක්කොත් කියන්නේ භාවනාවෙන් දැක්කොත් කියන්නේ.
භාවනාව නෙවෙයි එතන ඉන්නේ. ප්‍රඥාව කියන්නේ දැන් එහෙම ගන්න අපි රැවටිලා ඉන්න කොටයි මොකක් හරි රැවටිලා ඉන්නවා කියන්නේ. ප්‍රඥාවාව කියන්නේ රැවටෙන්නේ නැහැ. මුලා වෙන්නේ නොදන්න කමට මුලා වෙන්නේ. දැනගත්තහම මුලා වීමක් නැහැ. රැවටීමක් නැහැ. තේරුණාද? ප්‍රඥාව කියන්නේ ඒ වගේ දෙයක්. දැනගන්නවා කියන්නේ ඇත්ත ඇති හැටි දැනගන්නවා. දැනට දැනගෙන ඉන්නේ බොරු. ඇත්ත ඇති හැටි නිවේ. අවිද්‍යාවෙන් දැනගත්තු ටික තමයි දැන් තියෙන්නේ. විද්‍යාව පහළ වුණා කියන්නේ ප්‍රඥාව පහළ වුණා කියන්නේ ඇත්ත ඇති හැටි දැනගත්තා. අවබෝධය.
අවබෝධය කියන්නේ පොත කියවලා එන දැනුම නෙවෙයි.
දැනුමත් නෙමෙයි දැන් හිත එකම් කරගෙන ඉඳලා එන සමාධියෙන් එන එකකුත් නෙවෙයි. මේක හැමතිස්සෙම තියෙන දෙයක්. නුවණ අවබෝධයක් ආවම ආයි රවටෙන්නේ නැත්තම් අරක භාවනා කරද්දී විතරනේ ඒ භාවනාවෙන් නම් එන්නේ. මේක එහෙම නේ. භාවනා නොකරනකොටත් අවබෝධය අවබෝධයක්. ප්‍රඥාවෙන් දැනගත්තා කියන්නේ ප්‍රඥාවෙන් දැක්කා කියන්නේ ඒක ආයි වෙනස් වෙන්නේ. භාවනාවෙන් ගන්න දෙයක් නම් ඉතින් භාවනා කරනකොට තියෙනවා කරන්න තියෙනවා නේ. ඒ වගේ වෙනවනේ. දැන් ධානයක් කියන එක ඒ වගේ දෙයක්. හිත එකඟ කරලා ඒ පුරුද්දක් හදාගෙන ධානයක් වඩනවා. ධානයට සමාධිය කියනවා. ඒක තියෙන්නේ ඒ වෙලාවේ විතරයි. ධානය
සමාධියට
සමාධිගත වෙලා සමාධියේ ගැඹුරු අවස්ථාව තමයි ධාන කියන්නේ. ප්‍රථම ධානය, දෙතික ධාන තියෙන්නේ. අටක් තියෙනවා අෂ්ඨ සමාපatti කියන. ඒවා නැති වෙන දේවල්. ප්‍රඥාවෙන් ගන්න දේ දැන් අපිට මාර්ගඵලයක් කියන එක නැති වෙන්නේ නෑ. ඔබ භාවනා කළත් නැතත් සෝවන් නම් සෝවන් තමයි. එකයි භාවනා නොකර කියලා නැති වෙන දෙයක් නෙවෙයි. මොකද ඒක අවබෝධය.
භාවනා කියන්නේ අත්‍යවශ්‍ය දෙයක් නෙවෙයි.
නෑ. වැඩේ තියෙන්නේ භාවනා කිරීම උදව් වෙනවා ප්‍රඥාව වඩා. නිකන් හිතේට ප්‍රඥාව වැඩෙන්නෙත් නෑ. එතකොට අපි සමාධිය හදාගන්න ඕන ප්‍රඥාව වඩා. සමාධි හිතකට ලේසි ප්‍රඥාව වඩා. සමාධිය ලබා ගන්න
භාවනාවක්.
සමත භාවනාව. විදර්ශනායකෙන් තමයි ප්‍රඥාව වැඩෙන්නේ. ඒකට භාවනාව කියනවා නම් ඉතින් ඒ ප්‍රඥාව වඩන්න තියෙන ක්‍රම. ප්‍රඥාව වැඩුණාට පස්සේ භාවනාව වුන්නේ නැහැ. ඒ කියන්නේ මොකක් හරි දැනගන්නකම් අපි ඒක හොයන්න ඕනනේ මොකද්ද කියලා. ඒ හොයන එක තමයි විදර්ශනය කියන්නේ. ඇත්ත මොකද්ද කියලා හොයනවා. ඒකට විදර්ශනා භාවනා කියලා කියනවා. ඒ හොයන මාර්ගයේ වඩනවා. හොවා ගත්තට පස්සේ ආයි අවශ්‍ය නැහැ. ඒක දැනගත්තා. දැන් ප්‍රඥාව කියන එකත් නිකන් පහළ වෙන්නේ නැහැ නේ. මොනවා හරි අපි දැන් ධර්මයේ හොයලා සාකච්ඡා කරනවා කියන්නේ. ඒකත් අයිති ඒකට.
එතකොට සාකච්ඡා
මාර්ගයෙන් විදර්ශනේ වෙන්න පුළුවන්. විදර්ශනා කියන්නේ ස්පියාගෙන කරන භාවනාවක් නෙවෙයි විදර්ශනාව කියන්නේ. සරගෙන විදර්ශනා කරන්න පුළුවන්. හිත දිහා බලා ඉන්න පුළුවන්. අපේ ආයතන වැඩතර මෙහෙටි බලා ඉන්න පුළුවන්. එහෙන සද්ද එහෙන දකින්නේ. ඒකට අවධානය තියාගෙන ඉන්න පුළුවන්. එතකොට තමයි අර නුවණින් දකින්න පටන් ගන්න. ඒක තමයි විදර්ශනය. සාමාන්‍ය ලෝකේ දකින විදිහ නෙවෙයි අපි ඊට වඩා නුවණින් බලනවා මේ මොකද්ද වෙන්නේ
කියලා.
ඒක එකක් තමයි දැන් ඇහෙන්නම් අපිට තේන ස්වභාවය එකක් පවතින ස්වභාවය වෙන එකක් කියන අවබෝධයක් ගන්න තියෙනවා. ඒක ප්‍රඥාව. හරි. ඒ තව උපමාවක් දැන් අපි වැලි කන්දක් කියලා පේනවනේ. කන්දක් වගේ. දැන් අපිට පේන්නේ කන්ද. වැලි කැට වෙන වෙනම නෙවෙයි නේද කන්දක් තියෙන. දැන් ඕක අපි ගා කට්ටියකට වැලි කැටයකට අරන් යන්න කියන. කාටවත් කන්ද ගෙනියන්න බෑ. කන්ද ගෙනියන්න තහනම් එක්කෙනා එක වැලි කැටේ ගානේ අරන් යනවා. දැන් ඔහොම අරන් යනකොට මොකද වෙන්නේ? අන්තිමට කන්ද නැති වෙනවා. මේ කවුරු කන්ද අරන් ගිහිනුත් නැහැ. කාටත් කන්ද අරන් යන්න බෑ. එලි කැටේ කැටේ අරන් යන්න. එතකොට මේ ටිකක් වෙලා බලනකොට කන්ද නැහැ. කවුරු කන්ද අරන් ගිහිනුත් නැහැ. එහෙනම් කොහෙද කන්ද තිබුණේ? අපේ හිතට තමයි කන්ද පෙනිලා තියෙන්නේ. ඇත්තට පැවතිලා තියෙන්නේ වැලි කැට ගොඩ. අපේ හිතට තමයි, කියන්නේ පේන ස්වභාවය කන්ද. පේන ස්වභාවයයි පවතින ස්වභාවයයි වෙන එක. කන්ද පවතිනවා නම් කන්ද කාට හරි අරන් යන්න පුළුවන්. එහෙම අරන් යන්න බෑ. ඒක මේ පෙන්නුම් කරන ස්වභාවය. ඒකට මේ පේන ස්වභාවයයි පවතින දේ දෙක කියන එක තේරුම් ගන්න. කලක්ුණක් කුඩු කරන්න පුළුවන් නේ. ඒක තමයි නුවණින් දකිනවා කියන්නේ. දැන් අරක එක උපමාවක්. මේ උපමාව අරන් අපිට අනිත් ඒල දේවල් වලත් ඒවත් මේ වගේ නේ. අපේ ඇහැ අපිව රවට්ටන්නේ මෙහෙමනේ කියලා තේරුම් ගන්න. චර තද වුණත් ඒකත් හැදිලා තියෙන්නේ අර කුඩු 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 එකතු වෙලා පොඩි පොඩි ඒවා. හරි. මොකක් අරන් යන්න කිව්වේ අපිට තේරුම් ගන්නනේ. කන්ද කියලා කියන්නේ අර වැලි කැට ගොඩකට. යෝගි ගලක් කියලා කියන්නේ ඒවා හැදිලා තියෙන පොඩි පොඩි දේවල් ගොඩකට. ඒක තේරුම් ගන්න. ඒ කියන්නේ අපට පේන ස්වභාවය නෙවෙයි පවතින ස්වභාවය. පෙන්නුම් කරන්නේ එකක්. ඒක ගාවා අපිට ඒ පහසුවෙන් තේරුම් ගන්න පුළුවන් ඒවා තමයි අපි උපමා විදිහට ගන්න. හැම එකෙම එහෙම වෙන් වෙලා පේන්නේ නැහැ. හරි. දැන් වතුරේ ඔයගොල්ලෝ දැකලා ඇතිනේ රැලි හැදෙනවා. නේද? නිශ්චලව තියෙන වතුරකට ගල් කැටයක් පරිමාවක් හරි වටුනහම රැලි. දැන් අපිට ඒ රැල්ලක් දිහා බලන් හිටියොත් පේන්නේ මේක යනවා. නේද? මැද්දේ ඉඳන් ඈතට යනවා වගේ පේනවා. රවුම් ඈතට යනවනේ. නේද? ඒ වුණාට ඔය එකතනක් බැලුවොත් වෙන්නේ වතුර උස් පහත් වීමක් විතරයි. දැන් රොඩු කෑල්ලක් ඔතන තිබුණොත් ඒක යන්නේ නැහැ. ඒක එතනම උස් පහත් වීම. ඒකට රැල්ල කියන එක අපට හිතට පේන දෙයක් නිසා. මේ මොකද්ද යනවා. එතන මුකුත් යන්නේ නැහැ. ඒක වෙන්නේ මේ අර උස් පහත් වීම විතරයි. එතන මේ ගමන් කරනවා කියන එක අපට හිතට පේන දෙයක්. ඒ තොරණක ලයිට් දැම්මහමත් වෙන්නේ ඕක නේ. පත්තු වෙනවා නෙවෙනවා බල්බ් තියෙන එක දැන. අපිට පේනවා මොනවද යනවා. ඒ රස්සෙහි දැන. ඒ වගේ ඒක ඒ තේන ස්වභාවය මිසක් එතන සිද්ධ වෙන්නේ ඒක නෙවෙයි.
අපිට
ඔව්
අතර දෙනවා
ඔව්
එතකොට ඒකම කරනවා දැන්
යන්න මෙහෙම නමවතු දෙන්නේ නැහැ අතර මොකද කියන්නේ අතර දැනනවා නෙවෙයි කිමා ඔව් ඉතින් ඒක දැන් වතුර වගේ පේනවා වතුරේ තද ගතිය තියෙනවා තද ස්වභාවය වැඩි එන්නට පටවි තියෙනවා ඒ හයියෙන් ඈ නෑ නෑ වතුර කිව්වේ එක ධාතුවක්වත් වෙනම පවතින්න බෑ.
දැන්
ආපෝ විතරක් වෙනම තියෙන්න බෑ. එතන අනිවාර්යෙන් අනිත් ටික තියෙනවා. දැන් ඒක අපිට ප්‍රකට වෙන්නේ නෑ වතුර දිහා බැලුවම. ඒක වතුරට හයියෙන් ගැහුවොත් නැත්තම් පැන්නොත් එහෙම රිදෙනවා. නේද? ඒ රිදෙන්නේ තද ගතියක් ඒකේ තියෙන හින්දා ඒ නුවණින් තේරුම් ගන්න එහෙමයි. එතකොට පේනවා මේක අපෝ විතර නෙවෙයි පටවි ගතියක් තියෙනවා. එතකොට වතුරේ සීතල ප්‍රශ්නයක් තියෙනවා නම් අන්න තේජෝ ගතියක් ඒකේ තියෙනවා. ඊළඟට අර වතුරේ එක එක දැන් අපිට පාටක් දිය කරලා බලන්න පුළුවන්. එතකොට පේනවා වායුව. අර වතුර අස්සෙන් යනවා ඒක. නේද? ඒ වායුව ගතිය තියෙනවා. එතකොට ඒ පටවි අපෝ තේජෝ වායුව කියන ඒවා අනිත් ඒවා නැතුව ඒවත් එක දෙයකට පවතින්න බෑ.
ඒක වැදගත්කම් අපි නිකන් කියන්නේ කොහොමද ලොකු දෙන්නේ නැහැ
නේද? එහෙම තමයි.
ඔව්.
ඒ ධාතුව හැමතිස්සෙම ප්‍රකට වෙන්නේ නැහැ. ප්‍රකට වෙන විදි තියෙනවා.
ඒක යාමනෝ.
ඔව් ඒකට හේතු වෙන ඒ හේතු යතුනොත් තමයි ඒවා දැනෙන. දැන් ඒක තමයි දැන් අපි ඔය අපි පටවියාපෝ තේජෝ වායෝ කියන එකත් ගැඹුරට යනකොට ගැඹුරට යනකොට ඒවත් අපි හිතා ගන්න දේවල්. බාහිරය ගැන අපිට දැනෙන විදි. වතුර ගලනවා කියන්නේ අපි අඳුර ගන්න එකක් නිසා වතුර දන්නේ නැහැ. අර වැලි කැට ගොඩ වගේ තමයි. එතන කන්දක් තියෙනවා කියන එක අපි කියනවා නිසා වැලි කැට දන්නේ නැහැ අපි මේ කන්දක් හදලා කියලා. ඒක නේ අපේ හිතේ තියෙන අදහස. බාහිරේ. ඉතින් තදගතිය කියන එකත් අපේ තමයි කියන්නේ මෙතන තදගතියක් තියෙන. අපට ප්‍රකට වෙන ස්වභාවයක්. හරි? අදගතිය, අපෝගතිය, තේජෝගතිය. ඉතින් ඒවා දැන් අපට ප්‍රකට වෙන්නේ අපේ ආයතනවලට අහු වෙන විදිහකට යෙදුනොත්. ඒක තමයි මේ හයියෙන් ගන්නකොට ඒක ප්‍රකට වෙන විදිහක් ඒක. හිමින් ඇල්ලුවට ඒ තදගතිය ඇත්තට දැනෙන්නේ ඒ විදිහට ආයතනෙට ප්‍රකට වෙන්නේ නැහැ. දැන් ආයතනෙන් එන අතන් තමයි අපි තේරුම් ගන්න ඕනේ අපි දැනගන්නේ කොහොමද? වතුරට ගැහුවාම දැනගන්නේ කොහොමද? දැනගන්නේ කොහොමද කියනකොට ආයතන මට්ටමට යන්න ඕනේ. මොන ආයතනද? ඇහද කනද නාසයද දිවද කයද? කාය ආයතන. එතකොට කාය ආයතනෙට ප්‍රකට වෙන සබ විදි ටිකක් තියෙනවා. මේ ආකාරයට දැනුනොත් තමයි කායට දැනෙන්නේ. දැන් අපිට ඇහැට තේින්න නම් ඒ විදිහට ඒ වර්ණ වලින්ම එන්න ඕන. දැන් ඇහැට සමහර වර්ණ එච්චර ක්ලියර් නැහෙනේ. එතකොට ඒවයින් අපිට පේන්නේ නැහැ. ප්‍රකට වෙන ඒවයින් ආවොත් තමයි අපිට පේන්නේ. හරි. දැන් ශබ්ද ගත්තොත් සමහර ශබ්ද ඇහෙන්නේ නැහැ. එකනේ අපි සමහර වෙලාවට ශබ්ද වැඩි කරන්නේ. නේද? දැන් රේඩියෝ එකක එහෙම ඇහෙන්නේ නැහැ කියලා ශබ්ද වැඩි කරනවා. දැන් එතෙන්දී ඇහුවොත් ඇයි ඒක මේ හිමින්තියේදී ඇහෙන්නේ නැත්තේ කියන එක ඒ ආයතනේ හැටි. අපේ ආයතනේ හැටි එළිය නෙමෙයි. කනේ ඔව්. ඒවා ඉතින් දෝෂ කියන්න බෑ. ඒක හැදිලා තියෙන්නේ එහෙම. සමහර ඒවා ඇහෙන්නේ නැහැ, සමහර ඒවා ඇහෙනවා. ඒක තමයි මේ අපිට මිනිස්සු විදිහට ලැබිලා තියෙන ආයතනේ හැටි. දැන් අපි දැන් බල්ලෙකුට අපිට වඩා ශබ්ද ඇහෙනවනේ. ඉතින් ඒකට අපි කියන්නේ අපේ කනේ දෝෂයක් කියලා. මේ කනේ හැටි මෙහෙම. දැන් ඔව් ඒවා ඉතින් දෝෂ නෙමෙයි, ඒක ස්වභාවය. ඕනනම් දෝෂයක් කියලා හිතන්න පුළුවන්. දැන් ඒකට දැන් සමහර විට අපිට උපකරණ තව පාවිච්චි කරන්න පුළුවන්. සමහර විට දැන් නැහැ දුර පේන්නේ නැත්නම් අපි මොකකින් හරි බලන්න. ඒ උපකරණයෙන් පුළුවන් ඒ පරාසය ටිකක් වැඩි කරගන්න ඕන කෙනෙකුට. හැබැයි ඔව් ටෙලස්කෝප් හරි මයික්‍රොස්කෝප් හරි ඒවයින් අර සාමාන්‍ය ඇහැට පේන්නේ නැති හරියක් බලන්න. ඒකෙන් කරන්නේ අපි එළිය වෙනස් කරනවා නෙමෙයි, ආයතනෙට අරමුණු කරන්න පුළුවන් බව හදාගන්න. එතකොට ඒ ආයතනෙට දැනෙන මට්ටමක තිබුණොත් තමයි දැනෙන්නේ. දැන් නිකන් දැන් මේ උල්ලංගේ තදගතිය මේ කාය ආයතනෙට ගන්න බෑ. ඒකෙන් කියන්නේ තදගතිය නැහැයි කියනව නෙවෙයි. මේ තියෙන ආයතනෙට ඒක ඉච්චර අර මේ මොකද්ද කියන්නේ සංවේදී නැහැ. ඈ ඒ යාන්තම් දැනෙන්නේ නේද? එතකොට ඇහුගට හරියන්නේ නැහැ. ඔක යන්තම් දැනෙන්නේ මොකද? හුලඟ හයියෙන් ආවොත් හොඳට දැනෙන්නේ මොකද කියන එකට උත්තරයක් නැහැ. ඒක ඒක හැටි ස්වභාව නේද? ඒ වගේ ප්‍රශ්නයක් ඔයා හයියෙන් ගැහුවොත් දැනෙනවා, හිරෙන් ගැහුවොත් දැනෙන්නේ නැහැ. ඒක තමයි ඒකේ හැටි. ඒ ආයතන හැදිලා තින්නේ ආයතනේ. නැහැ ඒක ඒ ප්‍රශ්නේ කියන එක මොකද්ද කියලා ඒක ආයතන ස්වභාවය අනුව තමයි අපිට දැනෙන්නේ. ඒකයි තේරුම් ගන්න. එළියේ එතන තියන මේ උත්තරේකුත් තියන. දැන් එළියේ තියෙන ගතියම දැනගන්න බෑ අපට ආයතන නැතුව. ආයතන වලින්මයි අපි බාහිර ස්වභාවයක් දැනගන්නේ. ආයතනයක් නැතුව මේ සලායතනින් එකක් හරි නැතුව එළියේ තියෙන ස්වභාවයක් ගැන දැනුවත් වීමක් ගන්න බෑ. ඒක පැහැදිලිනේ. ඒ වුණාට ආයතනින් දැනගත්තා කියලා ඒ ඇත්තම දැනගන්නවත් නෙමෙයි. ආයතනේ මට්ටමට අපිට කියන දේ තමයි අපි දැනගන්නේ. ඒ වුණාට අපි විශ්වාස කරන්න පුරුදු වෙලා තියෙනවා මේ ආයතනෙන් අපි දැනගන්නේ පවතින ස්වභාවයමයි කියලා. එළියේ තියෙන ස්වභාවයමයි අපි ඇහෙන් දැකලා දැනගන්නේ කියලානේ අපි හිතන්නේ. ඔතන අඩුවක් තියනවා කියන එක තමයි මේ පෙන්නන්නේ. තේන ස්වභාවය පවතින ස්වභාවය වෙන්න ඕනේ නැහැ. ඒක අපිට සමහර උපමා වලින් පේනවා. අර මං වතුරට එබෙන බල්ලා ගන්න. තේන ස්වභාවය පවතින්න අවශ්‍ය නැහැ. මොකද මේ ආයතන වලින් පුළුවන් අපේ හිත රවට්ටන්න. ඒ රවටෙන වෙලාවල් තමයි ওই මිරිඟුව පේනකොට. නේද? ඒ වගේ රවටෙන තැන් තියෙනවා නම් ඒව උපමා කරගෙන අපිට හිතන්න පුළුවන් අනිත් තැන් වලත් එහෙනම් අපි රවට්ටනවා ඇතිනේ. අපි මේ මේ ඇත්ත කියලා හිතාගෙන හිටියා. නේද? එක මොහොතකට රවටෙන්නයි එක මොහොතක හරියට පේන්නයි දෙකක් වෙන්න බෑනේ. එකම ඇහැනම් භාවිතා කරන්නේ. එහෙනම් අපි බලනවා මේ ඇහැ වැඩ කරන හැටි ඇහෙන් කරන්නේ මොකද්ද? අපිට තමයි අර සලායතන පිරිසිඳ දකින්න කියන්නේ. ඇහි ක්‍රියාකාරීත්වය මොකද්ද? ඒතර අපි දන්නා ඇහැට පුළුවන් මොකක් හරි වර්ණ සංඥාවක් අරන් දෙන්න විතරයි. ඒ වර්ණයට අදාළ ප්‍රසාද රූපයක් ඇහි හැදෙනවා. එතකොට ඒ අපේ හිත පහළ වෙනවා විඥානය. එතකොට බලන්න විඥානේ පහළ වෙන්න උදව් වෙලා තියෙනවා ඇහක් තියෙන්නත් ඕන ඇහැ නිසා හදලා දෙන ඒ රූපය තියෙන්නත් ඕන. එතකොට ඇහත් රූපයත් නිසා හේතු වෙලා තමයි විඥානේ පහළ වෙන්නේ. එතන දැන් ඇහත් රූපයත් නිසා විඥානේ පහළ වෙනවා. චක්කුංච පටිප්පේච උප්පජ්ජති චක්කු විඥාන විදිහට තමයි අපි කියන්නේ කාලිය. චක්කුංච පටි අපේ හිත පුරුද්දට බල්ලෙක්ව දකිනවා. ඒ වුණාට ඉස්සෙල්ලා වෙන්නේ සද්දයක් ඇහෙන එක නේද? කණෙන් සද්දයක් ඇහෙන එකනේ මේ මෙතන වෙන්නේ. ඊටු ටික හිතෙන් කරන්නේ. කණෙන් සද්දය ඇහෙන හින්දා අපි ඒ සද්දෙට ඊළඟට ඒ සද්ද ගැන හිතලා තමයි ආවක බල්ලෙක්ගේ වෙන්න ඕන කියලා දැනගන්න. ඊළඟට බල්ලව හිතට පේන්නේ. එකවර වගේ අපිට පේන්නේ ඉතින් අපිට සද්ද ඇහෙනවා කියන එක අපි බලන්න පුරුදු වෙලා නැහැ. බල්ලා ගැන හිතනවා විතරයි නේද? දැන් බල්ලෙක් ඉන්නවා කියලා දැනගත්තේ හත්යක් ඇහුණා හින්දා කියලා නුවණින් හිතුවොත් දැනගන්නවා නිසා. නැත්තම් දැනගන්න විදිහ නැහැ. අපි අපේ කුරුද්ද බලවත් හින්දා අපි එකපාරට නෙදී බල්ලෝ ඉන්නවා. නෙදී බල්ලෙක් ඉන්නවා කියන අදහස තමයි අපිට එන්නේ. ඒ දැනගන්න දෙයි. දැන් දැනගන්න උදව් නැවෙලා තියෙනවා. දැනගන්න උදව් වෙලා තියෙන්නේ අන්න දැන් නුවණින් බලනකොට ආපහු බලනකොට බල්ලෙක් කියලා දැනගත්ත එක. එකක් සද්දයක් ඇහිලා තියෙනවා. හරි. ඒ සද්දෙට අපි කලින් අද්දකපු ටිකත් එකතු කරලා තියෙනවා. ඊට පස්සේ තමයි බල්ලෙක් කියලා දැනගෙන තියෙන්නේ. එතකොට ඒක තව ටිකක් කඩන හරි බල්ලෙක් කියන එක දැනගත්තු එක පැත්තක තියෙන සද්දයක් ගැන කොහොමද? සද්දයක් ඇහුනේ මේ ආයතනයක් වැඩ කරලා කන. කනයි කන නිසා හදපු ඒ සද්දය උදව් කරගෙන හදපු ප්‍රසාද රූපයක්. ඒක කියනවා සෝත ප්‍රසාද රූපය. ඒතර කනයි සද්ද රූපේ ඒ හදපු රූපේ නිසා එතන හටගන්නවා විඥානය සෝත විඥානය. කනයි සද්දයි නිසා සෝත විඥානය හටගන්නවා. ඒ විඥාණයෙන් තමයි සද්දයක් තියෙනවා කියලා දැනගෙන. ඒක දැනගත්තේ නැත්නම් බල්ලෙක් කියලා කොහොමද දැනගන්නේ? ඒ කියන්නේ සද්දයක් නැත්නම් බල්ලෙක් ඉන්නවා කියලා දැනගන්නේ. සද්දේ ඇහෙන්නම ඕන. ඇහුන් නැත්තම් එහෙමයි. දැන් සද්දය හේතු වෙලා තමයි ඉතුරු ටික වුනේ. ඒ ගැන දැනගත්තා. ඔව් සෝත විඥාණයෙන් දැනගත්තා සද්දයක් කියලා. දැන් මෙතන කන් ඇහෙන්නේ නැති කෙනෙක් හිටියා නම් ඕමකුත් දන්නේ නැහැ. සෝත විඥානේ පහළ වෙන්නේ නැහැ නේ, කන වැඩ කරන්නේ නැහැ නේ. එතකොට දැනගනීද එළියේ බල්ලෙක් ඉන්නවා කියලා. ඒක අනිවාර්යෙන් සද්දේ ඇහිලා තමයි, ඒ සද්දේ ගැන හිතන්න ගිහිල්ලා තමයි බල්ලෙක් ඉන්නවා කියලා දැනගෙන. නේද? පළවෙනි හිතෙන් සද්දේ අහලා දෙවෙනි හිතෙන් ඒ සද්දේට එළියේ දෙයක් තියෙනවා කියලා හිතලා ඒ දේ අඳුරගෙන දෙවෙනි හිතේ. අපේ පරණ අපි දන්න දේවල් ටික දාන. ඈ වැඩ දෙකක් කරලා
තියෙනවා.
ඔව්. ඒක වේගෙන් වෙනවා. මොකද දැන් අපි ලෝකේ පුරුදු වෙලා තියෙන්නේ ලෝකෙට අයිති දේ දැනගන්නවා මිසක් බල්ලෙක් ඉන්නවා කියන එක දැනගත්තාම අපට ඇති ලෝක ජීවත් වෙන්න. සද්දයක් ඇහෙනවා කියන එක ඇත්තට අපිට ලෝක ජීවත් වෙන්න අදාළ නැහැ. නේද? ලෝකේ තියෙනවා කියලා හිතන දේවල් එක්කනේ ජීවත් වෙන්නේ. ඒකට ඒ දැනගැනීම ඇති. එතනින් එහාට බලන්න අපි පුරුදු වෙලා නැහැ. බලනවා නම් බලන්නේ නුවණකින් අපි ඔය එහෙම දැනගත්තේ කොහොමද කියලා අවබෝධයක් ගන්න සිහිය පිහිටලා නුවණින් බලන්න. සාමාන්‍ය කෙනෙකුට ඕක පේන්නේ නැහැ. ඒ සබ්ද ඇහෙනකොට අපි ලෝකේ ගැන එක එක ඒවා ගැන දැනගන්නවා. ඒ දැනගැනීම බාර අරන් ඒක ඇත්ත කියලා හිතලා ජීවත් වෙන්න තමයි අපි පුරුදු වෙලා
තියෙන්නේ.
ඒ ඇහුනේ කොහොමද කියලා දැනගන්න. ඔව්. එහෙම දක්වා සිද්ධ වුනේ කොහොමද කියලා දකින්න. අපි එහෙම දකින්නේ. ඔව්. දැන් බල්ලෙක් කියලා දැනගත්තා නම් ඒ දැනගන්න හේතුනේ මොනවද කියන එක දකින්න. නවත්තන්න පුළුවන් ඕනනම්. ඕනනම් ලෝකෙට අයිති මට්ටමින් හිතලා ලෝකයා හිතන්නේ ලෝකයා දැනගන්නේ මෙහෙම කියලා දකින්න පුළුවන්. ඒක මේ අවබෝධයෙන් බලන්න. දැන් අපිට වෙලා තියෙන්නේ අපි අවබෝධයක් නැතුව එහෙම්මමයි කියලා පිළිගන්න. ධම්මහංසයට වුණා. ආ මේ සද්දේ ඇහෙනවා. මේකට දැන් සාමාන්‍යයෙන් කියනවා බල්ලෙක් ඉන්නවා කියලා. ඒක වෙන්නේ ලෝකෙට අයිති මට්ටමින් වෙන්නේ මෙන්න මේ හේතු යෙදෙන හින්දායි එහෙම වෙන්නේ කියන ගතියක් දන්න. මෙහෙම ඇහෙන ස්වභාවයක් තියෙනවා. ඒ ඇහෙන ස්වභාවයට ලෝකය මෙන්න මේ වගේ තේරුමකුත් දෙනවා. දැන් අපි බල්ලා ගැන කතා කරන්නේ වතුරට එබෙන බල්ලා දිහා බලාගෙන මෙහෙම පෙන්눔 කිරීමක් තියෙනවා. අපි දන්නවා ඌට බල්ලෙක් වගේ පෙන්눔 කිරීමක් තියෙනවා. ඒකට ඌ මෙන්න මෙහෙම තේරුමක් දීලා ඊළඟට රැවටීමක් සිද්ධ වෙනවා. වතුර බල්ලෙක් කියනවා. ඒ මට්ටමට අපට ඕනනම් හිතන්න පුළුවන්. ඒකෙන් කියන්නේ අපි රැවටුණා කියලා. කැමැතිනම් ඒ තව කෙනෙක් හිතන විදිහට හිතලා බලන්න පුළුවන්. හැබැයි අපිට පේනවා මේ හේතු යෙදුනොත් තමයි එහෙම හිතෙන කියන්නේ. ඔව්. අපිට ඒවා අදාළ නැත්නම් අපි ඒවා හිතන්න යන්නේ. මොකක් හරි දෙයකට ඒක අවශ්‍ය නම් ඒ පැත්තෙන් හිතන්න පුළුවන්. හැබැයි රැවටෙන්නේ. සාමාන්‍ය මට්ටමේ කෙනා එහෙම නෙවෙයි රැවටෙන. රැවටිලා ඒක ගැන හිතන. රහතන් වහන්සේගේ එහෙම රැවටීමක් නැහැ, මුලා වීමක්
නැහැ.
Да. දැන් මෙහෙම දැන් අපි රැවටෙනවා කියන එක තේරුම් ගන්න ඕනේ ඉස්සෙල්ලා. අහම කියනකොට කියනකොට තේරෙනා නේද? ඇහැ අපිව රවට්ටනවායි කියන එක. කන අපිව රවට්ටනවායි කියන එක තේරෙනවා. ටික ටික ඒක වැටෙනවා නේද? එතකොට රැවට්ටීම මොකද්ද? දැන් ඒක අපි මුලා වෙන විදිහ තමයි ඔන්න පේන දේ තියෙනවා කියලා හිතන එක ඒක රැවටීම. එහෙම නැත්නම් තියෙන හින්දම පේනවා කියන එක රැවටීම. එතකොට අපි ඔක හිතට පෙන්නන්න ඕන තේින ස්වභාවයේ පවතින ස්වභාවය වෙන්නේ කියන එක නිතර නිතර හිතට පෙන්නන්න. එතකොට ඒක තේරෙනවනේ. ඒක දැන් හිතට පෙන්නන්න ඕන සරින් සරේ. දකින දකින වෙලාවට අතන තියෙනවා වගේ පෙන්නට තේින ස්වභාවයේ එකක් පවතින ස්වභාවය වෙන එකක්. එහෙම හිතන්න පුළුවන්. මුලින් රැවටෙනවා. ඒ පුරුද්දට රැවටෙනවා. ඒ රැවටුණාට දැන් ලෝකෙට ආйти දෙයක් තියනවා කියලා හිතුණාට ඕක මේ හිතෙන් කියන ස්වභාවයක්. හිතෙන් කියන හින්දායි පුරුද්දට එහෙම කියන හින්දා අපිට හිතෙන්නේ ඔය පේන දෙයම එතන තියනවා කියලා. ඒ වුණාට පේන ස්වභාවය එකක් පවතින ස්වභාවයක් නෑ. සද්ද ඇහෙන කොටත් ඇහෙන ස්වභාවය එකක් අපි එළියේ තියනවා කියලා හිතන එක වෙන එකක්. ඒ දෙයම එළියේ තියෙන්න ඕනේ නෑ. හිත තියනවානේ මේ එළියේ මොනවද දෙයක් තියනවා කියලා. එහෙම වෙන්න ඕනේ. අපි දැනුවත් වෙන ස්වභාවය එකක්. බාහිරේ ඇත්තටම පවතින ස්වභාවය වෙන එක. ඔන්න ඕක නිතර නිතර හිතට පෙනෙනවා. අපිට දැනගන්න බැරි නම් හොයන්නේ කොහොමද? අපි පෙන්වන්නේ මේ දැනගන්න ස්වභාවයේ නෙවෙයි පවතින. අපි දැනගන්න ස්වභාවය කියන්නේ ආයතනෙන් අපට කියන දේ. ඒක එහෙමම වෙන්න ඕනේ නැහැ. එහෙම ඒක එහෙමමයි කියලා හිතන එක දෘෂ්ටිගත වීම. අපේ ආපු පුරුද්දින්ද ආපු දැඩි මතයක් පුරුද්ද. පේන දේ තියෙනවමයි කියන එක ඒක හරි වුණා නම් එහෙනම් බල්ලා රැවටෙන්න බෑ. එහෙම එහෙම පෙන්නන්න ඕන. අපි අනිත් එහෙම පෙන්නකොට අනිත් පැත්තට කියනවා නෑ නෑ ඔය තියෙනවට තියෙන හින්දාම නෙපේ. ඒ වෙලාවට අහන්න ඕනේ එහෙනම් කොහොමද බල්ලා රැවටෙන්නේ? පේන හින්දාම කියනවා. ඒ රැවටෙන්නේ නෑ කියන එක තමයි දැන් කඩා ගන්න ඕන. අපි රැවටෙනවා කියලා මෙවැනිින් දකිනකොට රැවටෙනවා. ඇයි අපි රැවටෙන්නේ නෑ කියන්නේ? එතනින් තමයි හොයන්න ඕන. බල්ලා රැවටිලා තියෙනවා. අපි ඇහින් දැක්කට අපි රැවටෙන්නේ. අපිත් හිතන්නේ ඇහැට පේන දේ තියෙනවා කියලා. බල්ලා හිතුවේ ඇහැට පේන දේ තියෙනවා. දැන් අපිට වැලි කන්දක් පේනකොට අපි පේන නිසා කන්දක් තියෙනවා කියලා හිතනවා. දැන් අපි පෙන්නුවනේ එතන කන්දක් පවතින්නේ නැහැ. එතන වැලි කැට ගොඩක් නම් පවතිනවා කියන්න පුළුවන්. ඒකත් ටිකක් අර සාපේක්ෂ උත්තරයක්. දැන් කන්ද කියන එක අපිට පේන ස්වභාවයක් නිසා කාටවත් වැලි කැට ටික තියලා කන්ද අරන් යන්න බෑ. පුළුවන්. පුළුවන් නම් කියන්න වැලි කැට ටික තියෙද්දි කන්ද අරන් යන්න කියලා. එහෙනම් මොකද කන්ද කියන එක අපිට පේන ස්වභාවය. පවතින ස්වභාවය නෙමෙයි. පවතින දේ නම් වෙන කෙනෙකුට අරන් යන්න පුළුවන්. දැන් වැලි කැට ටික අරන් යන්න පුළුවන්. නේද? වැලි කැට ටික අරන් ගිහිල්ලා වෙන තැනක ওই ටික ඒ විදිහට arrange කළොත් ආයේ කන්ද වගේ පෙනේ. ඒකට පේන ස්වභාවය කාටවත් අරන් යන්න බැහැ. කද පේන ස්වභාවය අපේ හිතට පේන ස්වභාවයක් විතරයි. ඒක පවතින ස්වභාවය නෙවෙයි. හරි. ඒක එතකොට මේ පේන හැමදේම දැනට හිතා ගන්නකො අර පොඩි වැලි කැට වගේ ಜಾති වලින් හැදිලා තියෙන්නේ. හැබැයි අපිට පේන්නේ කඳු. කඳු කියන්නේ එක එක රූප හැඩ. නේද? ඔය හැඩ ටික තමයි අපි දැනගන්නේ. ඊයේ තියෙන වැලි කැට කියලා අපිට පේන්නේ. හ්ම්? ඔකට තමයි කියන්නේ අර සතර මහා ධාතුෙන් හැදිච්ච තියෙන්නේ කියලා. ඒවා ඒවට කියනවා ය රූප කලාප කියලා නමක් දෙනවා. රූප කලාප එකතු වෙලා තමයි හැම රූපෙම හැදෙන්නේ. ඊටාම කුඩා අංශු. දැන් ඒවා හිතා ගන්නකො අර වැලි කැට කියලා. දැන් වැඩේ තියෙන්නේ අපිට ඒ අංශු ටික පේන්නේ නැහැ. වැලි කැට පේන්නේ නැහැ වගේ. අපිට පේන්නේ කඳු, ගස් නේද? දෙස්තුතු ආරෝණේව පුද්ගලයෝ. දැන් මේ ශරීරයක් කියන්නේ මේ ශරීරය කියන්නේ ඔය වගේ මේ පේන ස්වභාවයක්. ඔතන තියෙන්නේ එතන තියෙන්නේ අර වැලි කැට වගේ. රූප කලාප ගොඩ. රූප කලාප ගොඩකට නේද ශරීරය කියලා තියෙන්නේ. වෙනස් වෙන කතාව දැනට පැත්තක තියන්නකෝ. කන්ද වෙනස් වෙනවද නැද්ද කියන එක නෙමෙයි ප්‍රශ්නේ. කන්දක් තේන එක. වැලි කැට තියෙන තැනක කන්දක් තේමේගෙන. එතකොට දැන් ඔක තර්ක කරන්න පුළුවන් එළියේ කන්දක් තියෙනවනේ. තියෙන හින්දාද තේන්නේ. නේද? එහෙනම් පුළුවන් වෙන්න ඕන වැලි කැට තියෙද්දි කන්ද වෙන් කරන්න. එහෙම වෙන් කරන්න බෑ. හරි. එතකොට අපි තියනවා කියලා හිතන හැම දෙෙම ඔහම නේද? කවුරු හරි ඉන්නවා කියලා කියන්නේ ශරීරයක් වෙන්නේ. ශරීරය කියන්නේ රූප කලාප ගොඩක් නේ. ශරීරයේ හැඩය හිතන්න අර කන්ද වගේ කියලා වැලි කැට තියෙන තැන. එතකොට ඒ හැඩේ තමයි අපිට පේන්නේ. අපි දැනගන්න තියනවා කියලා. ඒ හැඩේ අපේ හිතේ හැදුන එකක් නිසා එළියේ පවතින ස්වභාවය නෙවෙයි. ඔන්න ඕක තේරුම් ගන්න තමයි ඔය දකින ස්වභාවය එකක් පවතින ස්වභාවය වෙන එකක්. අපිට ඒක තේරෙන්නේ නැහැ. මොකද අපි බලන්න පුරුදු වෙලාම ඉන්නේ තියෙන දේම තමයි අපිට පේන්නේ කියලා. ඒ වුණාට ඒක නෙවෙයි එන්නේ. හරි. ඔය ඔව් ඔව් දැන් දිය ඇල්ල තමයි අපිට පේන්නේ. ඒ වුණාට පේනවා කියන්නේ අපි අර ගන්න ස්නැප්ෂොට් එකක් වගේ එහෙන් දකිනවා. ඒ දකින ෆොටෝ එක අරන් ඒ දිහා බලනකොට ඒකේ වතුර ගලන්නේ නැවතිලා නේද? එනට අපි හිතට පේන්නේ ගලන දිය ඇල්ල. හිතෙන් හිතනවා එහෙම. ඔව්. දැන් ඒ ෆොටෝ එකක් බලා ඉද්දි නම් අපිට පේනවා අපි තනිකර මුලා වෙනවයි කියලා. ගලන දියල්ලක් ඔතන කොහමද ගලන්නේ? නේද? ඒක හිතට පේන දෙයක්මයි. හිතෙන් හදාගන්න මොකක් හරි. ඒ හිතෙන් හදාගන්න ඒවට තමයි ඔය සංඛාර කියන්නේ. චේතනා ටික තමයි සංඛාර වෙන්නේ. නිවන පැත්තකින් කියන්නේ මේ ලෝකේ තියෙන සංඛාර. නිවන අපට පේන්නේ නැහැ නේද? මේ සීන දේවල් තියනවා කියලා හිතන දේවල් සීරම සංඛාර. සංඛාර කියන්නේ හිතෙන් සකස් කරන දේවල්. නමනාපත් නැහැ. දුක් වෙන්න දෙයක් නැහැ. දැන් අපි ශරීරයක් කවුරු හරි කියලා හිතුවහමනේ ඒ ශරීරේ ලෙඩ වුණොත් අපට දුකයි. ඒ ශරීරේ නැතුමත් දුකයි. දුක තියෙන්නේ ශරීරයට ඒක උනාට නෙවෙයි. අපි ඔය ටික තියෙන හින්දා මේ හිතා ගන්නවා මෙතන මෙහෙම කෙනෙක් ඉන්නවා. නේද? ඒක හරියට දැන් මේ ශරීරේ මැරුණා කියන්නේ අන්න වැලි වැලි කන්දක් කියනවා. වැලි ගොඩක්. ඈ කවුරු හරි ඇවිල්ලා ඔක නිකන් සමතලා කරලා දානවා. දැන් ඉතින් අඬනවා අනේ කන්ද නැති වුණානි. ඒ පොඩි ළමයි කරන දේ තමයි අපි මේ කරන්නේ. පැහැදිලිද ඒක? දැන් ඕක අපි ඉතින් ඔය දේව කර කර ඉන්න අපි දන්නේ නැහැ එහෙම වෙනවා. බලන්න කියන්නේ දැන් එහෙම ඒකෙන් අදහසක් දෙන්න ඕන මේ අපේ ඇහැ අපිව රවට්ටනවා. මේ කන අපිව රවට්ටලා තියෙන මෙච්චරයි. මේ ඇත්ත කියලා හිතන් හිටියට අපිව රවට්ටනවා. ඕක හිතට සැරෙන් සැරේ පෙන්නන එක තමයි මේ විදර්ශනය කියන්නේ. මොකද්ද කරන්න ඕන කියලා හිතුවේ?
පෙන්නනවා
මතක් කරලා දෙනවා. මතක් කරලා දුන්නේ නැත්නම් ඕක දන්නේ නැහැ. එතකොට යම් කිසි දවසක් ඒ නිතර නිතර ඕක හිතට කියනකොට කියනකොට අපි කියන්න කලින් හිතම කිය. එතන පන්දා නෙමෙයි වැලි කැට ගොඩක් කිය. එතන මේ කවුරු හරි මේ ශරීරයක් අපි වැලි කැට මට්ටමට දකින්න බැරි කෙනෙක් ටෙස්ලොම් නියපොතු එහෙම කඩන. ඒක ලොකු කෑලි. එහෙම දැක්කත් ඇති ඉතින් ඔය අවබෝධ ගන්න.
ඒවත් ඉතින්
ආයතන වලට. මම ඕනම් කඩන්න පුළුවන්. ඔය ලොකු කෑලි ටිකක් වෙන් කළා. දැන් මර වැලි කන්ද කියන එක අපි හිතමු දැන්. වැලි කැටේ කැටේම ගෙනියන්න ඕනේ නැහැ. කාට හරි වැලි කෝප්පේ කෝප්පේ ගෙනියන්න ඕනේ. ඒත් ඔය අවබෝධෙම ගන්න පුළුවන්. වැලි කෝප්ප ගොඩක් උතන තියෙනවා. එහෙම හිතුවත් ඔය අවබෝධෙ ගන්න පුළුවන් කියලා. ඉතින් ඒක මදි කෙනාට වැලි කැටේ කැටේම අයින් කරන්න වෙන්නත් පුළුවන්. හැබැයි ගන්නේ අර එකම අවබෝධෙ. කන්ද කියන්නේ තේින ස්වභාවයක්. එතන පවතින දෙයක් නෙවෙයි. අපේ හිතෙන් හිතාගත්තු දෙයක්. පවතින ස්වභාවයක් වැලි කැට වගේ ඒ වගේ ගොඩක් ඒක. හිතන්නම ඕන නම් පවතින්නේ මොනවද කියලා. දැන් අපේ හිතත් ගැඹුරු අවස්ථාව තමයි එතන පවතින දේ දැනගන්න විදිහක් අපට නැහැ කියන එක. වැලි කැටේ උනක් දැනගත්තේ එහෙම වෙන්නේ. එහෙම පේන්න පේන ස්වභාවය කියන්නේ වෙන්නේ. පවතින ස්වභාවය ඒක ටිකක් ගැඹුරුයි. ඒක හිතන්න කලින් ගන්න ඉස්සෙල්ලා නිකන් අර උදින් ප්‍රවටන එකෙන් මිදෙනවා. එකයි කියන්නේ අර රූප ලෝක වලින් මිදෙනවා ඔක දකින්න කොට දකින්න. ඒකේ තේරුම් ගන්න ඕනේ හැම හිතකම මේ රැවටිලා. හිතක් හිතක් ගානේ අපිට බලන්න බෑ. ප්‍රැක්ටිකලි කරන්න බෑ. දැන් අපි එකක් දෙකක් දකිනකොට හිතනවා අනිත් හිතවලත් මෙහෙම වෙන්නේ නැති. අපේ ඇහැ කරසරයක් රැවට්ටුවා නම් හැම සැරේම අපිව රවට්ටනවා ඉතින්. දැනට තියෙන්නේ එහෙම නෙමෙයි. සමහර වෙලාවට රවට්ටනවා, සමහර වෙලාවට ඇත්ත තියෙනවා. ඒකනේ ඔය හිතන්නේ. බල්ලගේ ඒ වෙලාවේ රවට්ටනහට අනිත් වෙලාවට ඇත්ත උට පෙන්නනවා. නේද? ඌ අනිත් වෙලාවට ඇහෙන දකින්නකට අපි රවට්ටනා කියන්නේ නැහැ. සතුටට එබෙන ඔතන විතරක් රවට්ටනා කියන්නේ. එහෙම නෙමෙයි. ඌ අනිත් වෙලාවට ඇහෙන දකින්නකට ඌ අපිව දැක්කත් එතනත් තියෙන්නේ රැවටීම. ඒක අවයි. ඒක හිතාගන්න බෑ. කණ්ණාඩියෙන් බලන කොට අපි නෙවෙයි කණ්ණාඩියේ තියෙන්නේ කියලා දන්නවා. ඒ වුණාට කණ්ණාඩිය ඉස්සරහා ඉන්නේ අපි කියලා හිතනවා. සංකල්පයක්. මුලාව හොයාගෙන ඒක තේරුම් ගන්නයි හිතන්නේ. මම විදිහට හිතනවාද කියන එක එකින් එකට කියන්න අමාරුයි. මොකද දැන් අපි එක එක්කෙනාගේ එක එක මට්ටමේ රැවටීම්නේ තියෙන්නේ. අපි දක්ෂ වෙන්න ඕනේ අපේ රැවටීම් අඳුරගෙන ඒක කඩා ගන්න. ඔව් දැන් තේරුම් ගන්න ඕන මේ වගේ ස්වභාවයක්. පේන ස්වභාවය නෙවෙයි පවතින. අපි පවතිනවා කියලා හිතන ස්වභාවය නෙවෙයි පවතින. අනෝක තමයි එක ඇත්තක්. දැනට අපි තියනවා කියලා හිතන එක වැරදි. අනිත්‍ය බලන්න පුරුදු වෙනවා. හරියට එන්නේ අනිත්‍ය අනිත්‍ය බල බල හිතනම මේක අවබෝධ වෙනවා කියනනේ. දැන් අනිත්‍යයක් බලන්න තියෙනවා. හැබැයි අපි දැනට හිතන් ඉන්න අනිත්‍ය නෙවෙයි ඔය. ඇතිවීම නැතිවීමේ ස්වභාවයක් තියෙනවා. දැන් ඒක දැන් වැලිගොඩ දිහා බලාගෙන ඉඳලා ඒ වැලිගොඩ අනිත්‍ය අනිත්‍යයි අනිත්‍යයි කියලා හිතුවට මේ කඳ අනිත්‍ය අනිත්‍ය අනිත්‍යයි කියලා අපි කඳ දිහා බලාගෙන හිතනවා. ඒකත් හරියට කාලයක් ගිහිල්ලා ඔබ වෙනස් වෙයි. ඒ වුණාට ඒකද අපි අවබෝධ කරගන්න ඕනේ. මේක අමුතුවෙන් අවබෝධ කරගන්න දෙයක් තියෙනවද? දැන් අපි ශරීරය දිහා බලන් ඉඳන් මේක වෙනස් වෙනවා කියලා ඔච්චර හිතන්න දෙයක් නැහැ නේද? ඉතින් ශරීරයක් වෙනස් වෙන බව අපි දන්නවා. ඕක මොකක්ද අමුතු වෙන්නේ? නේද? මම හිතන්නේ මේ ශරීරයක් වෙනස් වෙනවා කියන එක නොදන්න කෙනෙක් ඉන්නවා කියලා. අන්න ඒක තමයි. දැන් මේක වෙනස් වෙනවා කියලා දැක්කට ඔය දුක නැති වෙයිද? අනික එහෙම පුළුවන් ටිකක් තුනෙන් කරගන්න පුළුවන්. දැන් ඒක තුනී කර ගැනීමක් යටපත් කිරීමක් විතරනේ. අපි ඊට වඩා අර වැලි ගොඩක් තියනවා කියලා හිතන්නේම රැවටීමක් කියලා දැනගත්තොත් ඔය වැලි ගොඩට මොනවා වුණත් ඊට පස්සේ ප්‍රශ්නයක් නෑ. එතකොට ආයේ රැවටෙන්නේ නැති විදිහටම දැක්මක්. ඒක තමයි මේ ප්‍රඥාව කියන්නේ. නැත්තම් වෙන්නේ අර මේ වෙලාවට යටපත් වෙනවා. ආයේ වෙන එකකට මතුවේ. ආයේ ඉතින් ওই භාවනාවම කරන්න ඕනේ ඒක දිහා බලන්න. මේකත් අනිත්‍ය අනිත්‍ය අනිත්‍ය. ඔක කවදාවත් ඉවර වෙන එකක් නෙවෙයි. මොකද රැවටීම නැති වෙලා නැහෙනේ. අපි ලෝකේ හදාගන්න එක ලෝකෙ පිළිගන්න එක නවත්තලා නැහැ. ඉතින් ලෝකේ තියෙන දේට දුක නැති කරගන්න නම් අනිත්‍ය අනිත්‍යයි කියලා බලන්න වෙනවා. ඊට වඩා නරකද ලෝකේ හදන එකම නැත්තුමා. දැන් ලෝකේ තියෙන එක එක බල බල අනිත්‍ය අනිත්‍යයි කියනවට වඩා ලෝකේ හටගන්නේ ඇයි කියලා බලලා හට ගැනීමම නැත්නම් ලෝකේ හටගන්නේ නැත්නම් ඉතින් අනිත්‍යයක් බලන්නේ ඉතින් ඕන්නේ නැහැ. අනේ ඒ වගේ දැක්මක් මේක. දැන් අර සක්කාය දිට්ඨිය කියන එක මම ඉන්නවා. මේ මමත්වයේ නිසා එන කෙලෙස් ගොඩාක් තියෙනවා. එතකොට ඒ අපි සක්කාය දිට්ඨිය කඩාගත්තොත් ආයේ ඒකෙන් අර ගොඩාක් අයින් වෙනවා. හරියට අර ලෝකයක් අයින් වුණා වගේ. එතකොට ඔව් එහෙම නැත්නම් අපි කරන වැඩේ දිහා බල බලා තමයි අපි මේ නේද මම කරන එක වැඩක් කරන් ආයේකින් දුකක් නැහැ. ඊළඟට තව වැඩක් කරනකොට ආයේ දුක. ඒක නැති කරගන්න ඒකේ ආයි බලන්න ඕන. හොම කරනවා මිසක් මේවා හටගන්නේ ඇයි කියන එක නෙවෙයි මේ බලන්නේ. නැන් දැන් අපි මොකක් හරි හින්දා දුකක් ආවම ඒ දුක අල්ලගෙන අපි ඒ දුක නැති කරගන්න ඔය අනිත්‍යයක් බලන්න. ඊළඟට තව සිද්ධියක් හින්දා දුකක් එනවා. මොකද ඒන ස්වභාවය නැති කරලා නැහැ. අර දුක ඒ වෙලාවට යටපත් වුණාට ඊළඟට මේ තව දුකක් එන එක නවත්තලා නැහැ. ඒක හිතන්න දැන් එක්කෙනෙක් ඇවිල්ලා බණින. අපි ඒව බැනලා එලෝනවා නැත්තම් ගහලා එලෝ. ඊට පස්සේ එයා බණින්නේ නැහැ. දැන් අපිට ඔව් ඉන්න පුළුවන්. දැන් තව එක්කෙනෙක් ඇවිල්ලා බණිනවා. දැන් මොකද වෙන්නේ? එයාටත් ගහලා බැනලා එලෝලා දාන. ඒ දැන් එහෙම එක එක්කෙනා එලෝ එලෝ ඉන්න පුළුවන්. ඒක ඉවරයක් වෙනවද කවදාවත්? නැහැ. අපි හොයා ගන්නවට ඇයි අපිට තරහයක්? ඒක හොයාගෙන ඒකට අපි පිළියමක් කියදුවොත් ඕන තරම් ඇවිල්ලා බැනතු දැන් අපිට තරහ යන්නේ. එම් නැහැ. මේ වගේ වැඩක් කරන්න ඕනේ. අරවා తాවකාලික දේවල්. මේ වෙලාවට අර තද බල කෙලෙසක් ආවම ඒක යටපත් කරගන්න ඉතින් අනිත්‍ය බලම එක හොඳයි. ගණන් ගන්න නැතුව ඉන්න හැබැයි මේ වෙලාවට විතරයි. දැන් එක මරණයකදී අනිත්‍ය බලලා බලලා ඉතින් ඒ දුක නැති අඩු කරගන්නවා. ඊට පස්සේ තව කෙනෙක් වෙන කලිය වහන් ආයෙ ගිහින් අඬනවා ආයෙ අනිත්‍ය බලන්න ඕන ওই දුක නැති කරගන්න. අපි කරන්න ඕන එහෙම එකින් එකට දුක නැති කරන එක නෙවෙයි. පොදුවේ ඇයි මේ දුක හටගන්නේ කියලා. ඒක තමයි ඒ දුකයි දුක අඳුර ගන්න ඕන. දුකට හේතුව හොයා ගන්න ඕන. මේකයි ඕකට හේතුව. එතකොට හේතුව නැතිකොට දුක හටගන්නේ නැහැ. අනේ නූපදීන ගතියට තමයි කියන්නේ නිවන කියලා. ආය දුක හට නොගන්න ස්වභාවයකටපත් කරනවා. එතරම්ම නිවන. ඔන්න ඔය අවබෝධය ගත්තහම ඊළඟට තමයි මාර්ගය. ඒ සඳහා මොකද්ද කරන්න ඕන? ඔන්න ඔය දැක්මට තමයි කියන්නේ මේ සම්මාදිට්ඨිය කියලා. ඒ සම්මාදිට්ඨිය ඇති කරගත්තහම අනිත් එක කෙරෙනවා. තමන් දන්නවා දැන් මේ විදිහට කළොත් තමයි මේ අවබෝධය එන්නේ. මෙහෙම කළොත් ඒ අවබෝධය එන්නේ නැහැ. ඒක දන්නවා. එතකොට අර වැරදි ක්‍රමයක් තියෙනවා නම් ඒකෙන් අයින් වෙනවා. ඒ අයින් වෙන්නේ අවබෝධය තුල. නැත්නම් මේ ඔව්. ගුවන් නම් ඉතින් සක්කාය දිට්ඨිය තමයි නැති කරන්නේ. ඒක සෝවන් වෙනවා. ඉතුරු ඉතුරු ටික නැති වෙනවා ලක්කාය දිට්ඨියද තියෙනකොට. විචිකිච්ඡාවයි සීලබ්බත පරමාස. ඒක කරගන්න නම් සක්කාය දිට්ඨිය මොකද්ද? ඒක තියෙන්නේ ඇයි? එන්න මේ විදිහටයි ඒක තියෙන්නේ. එතකොට ඒක ඇති වෙන්න තියෙන හේතු ටික හොයලා අයින් කරන්න. ඒව තමයි මේ එක එක විදිහට ඉතින් කියන්නේ. දැන් ඇහෙන් දකිනකොට සක්කාය දිට්ඨිය ඇති වෙනවා. එළියේ දැකීමට අමතරව එළිය දෙයක් තියෙනවා කියලා හිතුනම මම පහළ වෙනවා. මේ සක්කාය දිට්ඨිය. ඒක නිතියම දැන් දකින දේ පවතින දේ කරන්න යන්න එපා. ඒ දෙක වෙන් කරගන්න. දැකීම එකක් පවතිනවා කියලා ඒක වෙන එක. ඒක අපි දන්නේ නැහැ. ඇත්තට පවතින්නේ නැහැ. ඔව් අවබෝධය එනකන් ඉතින් ඔය දේ කරන්නවා. එකකින් හරි හරියට අවබෝධය ආව නම් ඉතින් අනිත් එකට රැවටෙන්නේ නැහැ. එක සිද්ධියක් ගැන හරියට හිතලා හිතලා ඇහැ මුලා කරනවා කියලා දැක්කහම ඊළඟට ඇහෙන් දකින හැම එකටම හිතන්න ඕන. ඒ අවබෝධය නැත්නම් තමයි තව ඒවට බලන්නේ. ඉතින් ඇදේ තියෙන හැම එකම බලනවා නෙමෙයි අවබෝධය එනකම් බලනවා. අවබෝධය ආවට පස්සේ බලන්න ඒකත් ඒක තමයි තමයි ඉන්නේ. එහෙන් රවට්ටනවා කියලා ඔන්න අවබෝධ වුණා. දැන් ඊළඟට කණෙන් බලන්න ඕන. ඒක කෙනෙකුට පුළුවන් නෑ. එහෙන් රවට්ටනවා කියන්නේ කණුත් ඕක. දැන් මුහුදේ වතුර ලුණු රහයි කියලා දැනගන්න හැමතැනම වතුර බීලා බලන්න ඕන. යන තැන. එක තැනකින් දැනගත්තාම ආයේ තව ටිකක් එහා මෙතනත් වතුර ලුණු රහද මෙතනත් වතුර ලුණු රහද ආයේ කටේ එක ගා බලන්න ඕනේ නෑ නෑ අවබෝධය එන්න ඕනේ අවබෝධය ඒක කරන මොන දෙයක් කරලා හරි අවබෝධයක් ආවොත් සද්දයක් විතරයි පණවපු එක වැරද්දක් හිතෙන් කරපු එකක් පණවපු එක මොනවා කරලා හරි ඔය අවබෝධය එනවනම් එතකොට තමන්ට අහුවෙයි මේ විදිහට කළොත් මේ අවබෝධය මේ විදිහට කළොත් නම් ඔය අවබෝධය එන්නේ නැහැ එතකොට ඔන්න භාවනා ටිකක් කල් කරලා බලන්න පුළුවන් අපතාවි මේ අවබෝධයද දැන් අර රැවටීම නැති වුණා එහෙම නොවුණා නම් මේ තව කරන්න දේවල් තියෙනවා. මේ ටික ටික හරි අවබෝධ වෙනවා නම් මේ මාර්ගය හරිනේ. දැන් මම ඉස්සර වගේ රැවටෙන්නේ නැහැ. කියන්නේ කමන්ට
දැනෙන්නේ
මුකුත් දන්නේ නැතුව ඉන්නවා කියන එකත් නෙවෙයි. මේ දැනගත්තු දේ ඇත්ත නෙවෙයි. කියලා තමයි මුලින් පෙන්නන්නේ. ඇත්ත පවතින මේ කියන්නේ යථාභූත ස්වභාවය නෙවෙයි අපි දැනගෙන තියෙන්නේ. ඒකට හේතුව තමයි ওই දැනුවත් වීමාවෙත් ආයතනයක් කරා. ආයතනයක් කරා එනකොට ඇත්ත ස්වභාවය නෙවෙයි. හිත දැනගන්න. මේ ආයතන වලින් බෑ පවතින ඇත්ත ස්වභාවය දැනගන්න. එහෙම හිතනකොට මුලින්ම වෙන්නේ දැන් මේ ඒ තියනවා කියන දේ ගැන අපේ දැන් තියෙන පුරුද්ද තමයි මොකක් හරි දෙයක් තියනවා කිව්වහම ඒකට ඇලෙනවා හරි ගැටෙනවා හරි වෙලා ඔකේ දිගින් දිගට යනවා. සංහාවෙන් තමයි ඒක කරන්නේ. මේ දෙයට කොච්චර සංහා කරනවද කියන එක සංහාව වැඩි නම් ගොඩාක් වෙලා ඔක්කොස්සේ යනවා. ඇලෙනවා හරි ගැටෙනවා. කැමති වෙන්නත් පුළුවන් අකමැති වෙන්නත් පුළුවන් හැබැයි දිගින් දිගට යනවා. ඒ දිගින් දිගට ගෙනියන්නේ සංහා. ඒ සංහාවට දිගින් දිගට ගෙනියන්න උදව් වෙලා තියෙන්නේ අපේ මේ අවිද්‍යාවෙන් මේ මෙහෙම දෙයක් තියෙනවා කියලා හිතපු එක. ලෝකෙට අහුන්නේ. සංහා කරලා තියෙන්නේ ලෝකෙට අයිති දෙයක. එළියේ තියෙන දෙයකට තමයි අපි තියෙනවා කියලා හිතන දෙයකට තමයි සංහා කරන්නේ. තියනා කියලා හිතන දෙයකට. තියෙන දෙයකට නෙවෙයි. එන්නද කියන්නේ. අර කන්දට තමයි අපි තණ්හා කරන්නේ. වැලි ගොඩට නෙමෙයි. වැලි කට වලට තණ්හා කරන්නේ. ඒ කන්ද කියන එක ඇති වෙන හැටි දැක්කට පස්සේ එන්නේ උපේක්ෂාව. ඒකයි ඇලෙන්න ගැටෙන්න දෙයක් ඉතුරු වෙන්නේ. ඒක ඇටි දකින්න ඇති වෙනකොට තමයි මේ ඒ දිගට අල්ලගෙන යන්නේ. ඒ කියන්නේ අපි දැන් අහන්නේ දැන් තියෙනේ ඒවා. හේතුයි ඵලයි. හා සමුදේයි ඵලයි. සමුදේ නැත්තම් ඵලයි. හට ගන්න හේතු නැත්තම් හට ගන්නෑ. මෝඩකම නැත්තම් රැවටෙන්නේ
නැහැ.
ඔව්. ඔකේ මුලින් කියලා ඉමස්මින් කියන්නේ මේ දේ හේතු. ඉමස්මින් හේතු. ඉමස්මින් සති ඉදං කියන්නේ ඵලය. එතන ධර්ම කියන්නේ විඥාණය කියන්නේ අර දැනගන්න ගතියට කියලා කියවනේ. ඔව්. ඒකට දැනගන්න ගතිය එන්නේ දැනගන්න දෙයක් නිසාම.
ඔව්.
දැන් කන්ද තමයි කන්දක් තියනවා කියලා දැනගැනීම විඥාණි. ඒකට අරමුණු වෙන්නේ කන්ද. ඒක කන්ද නැතුව විඥාණය පහළ වෙන්න බෑ. දැනගන්න දෙයක් නැතුව දැනගැනීම විතරක් කියන දෙයක් නැහැ. දැනගන්න මොකද්ද? මොකක් හරි දැනගන්න එක. දැනගන්න ස්වභාවය තියෙනකන් විතරයි දැනගැනීම තියෙන්නේ. දැනගන්න දෙයක් නැත්තම් දැනගැනීම කියලා එකක් පහළ වෙන්නේ නැහැ. ඒ ධර්ම දර්ශික තමයි දැනගන්නේ.
අරමුණු
කිව්වේ. විඥාණයට අරමුණු වෙන ඒවා. දැන් කන්ද නම් ඔන්න එතන කන්ද. කන්ද ගැන නම් අපි දැනුවත් වෙන්නේ. විඥාණයක් පහළ වෙලානේ දැනුවත් වෙන්නේ. දැනුවත් වෙන්නේ මොකද්ද? කන්ද. කන්ද නැතිුණා නම් එතන විඥානයක් පහළ වෙයිද? නෑ. ඒකයි කියන්නේ. ඒ ධර්මතා නැතුව විඥානේ පහළ වෙන්නේ නෑ. ඒකට උදව් වෙන දැනගන්න දෙයක් ස්වභාවය. තියෙන හින්දා තමයි දැනගැනීම කියන එක තියෙන්නේ. හරි. වැඩි තියෙන්නේ මුලාවෙන් දැනගන්න දේවල් තමයි විඥානේ දැනගන්නේ. ඒක අර මුලාව අවිද්‍යාව නැති වුණාම විඥානෙට දර්ශනය කරන්න බෑ. ඇත්ත ඇති නොදන්න තාක් කල් විතරයි විඥානෙට කන්දක් දර්ශනය කරන්න පුළුවන්. මොඩකම එක්කනේ ඒක පේන්නේ. අපි ගාව අවිද්‍යාව සම්පූර්ණයෙන් නැති වුණා නම් කන්ද නිමේ අපිට වෙලිකට ගොඩක් තියෙනකොට මෙහෙම හිතෙනවා කියලා නම් තේ. ඒක කරද්දක් නෑ. වෙලිකට ගොඩක් තියෙන්නේ උනාට මෙහෙම හිතෙනවා.
නෑ ගොඩක් කියන්නේ.
වෙලිකට තියෙන්නේ. ඒක ඕනයි දෙයකට දාගන්න ඉතින් Tamanට. නැහැ අපි ශරීරයක් හොඳයි එහෙම හිතන්න. ශරීරයක් පේනකොට අපි එක එක්කෙනා කියලා දාගන්නවනේ. මේ අම්මා, මේ තාත්තා, මේ පුතා, දුව කවුරු හරි කියලා ශරීරයට දාගන්නවනේ මේ යාළුවෝ. ඒ දෙක එක්කෙනා එක එක ඒවා දාගන්න එකම ශරීරයේ දකින්න. මේ නේද කියලා කෙනෙක් කියනවා. මේ යාළුවෙක් කියලා තව කෙනෙක් කියයි. මේ තරහකාරයෙක් කියලා තව එක්කෙනෙක් කියයි. එකම ශරීරයේ දිහා බලාගෙන ඉන්නේ ওই ටික හිතන්නේ. ඒකට ඒ හිතපු දේවල් එකක්වත් ශරීරයට ආයිතේ නෑ. පවතින ස්වභාවය නෙවෙයි. ඉතින් කෙනෙක් දුක් විඳලා තියෙන්නේ එතකොට ශරීරයෙන් හින්දාද හිතාගත්ත දේ හින්දාද? හිතාගත්ත දේ. යාළුවෙක් කියලා හිතපු කෙනා ඒ ශරීරය මැරෙනකොට දුක් වෙනවා. තරහකාරයෙක් කියලා හිතමු කෙනා සතුටු වෙනවා. ඒ වෙන්නේ නැත්තේ මොකද? එහෙම තමයි. ඒක තමන්ට ලොකු හානියක් කරන්න වෙන මදුරුවෙක් එනවා. ඩෙන්ගු මදුරුවෙක්. දුව කවුරු හරි මරනවා දැක්කොත් අපි මදුරුවා ගැන දුකක් දෙන්නේ දැන් ඩෙන්ගු වලට බයයි හොඳටම. හරි ෂොක් එකක් මරපු ඉඳන් දැන් මාව කන්නේ. එහෙම වෙන්නේ. කොයිකද හිතන්නේ අනේ මදුරුවා මරුණා පවුනේ කියලා අර මරපු එක්කෙනාට බනින්නේ ඇයි? ඒක තමයි. එයා මරන්න නැතුව ඔයා ළඟට
එළවනවා.
ඒක කරයි අනිත් එක්කෙනාට හිතෙන් බැන බැන. ඒ අපේ හිත වැඩ කරන්නේ. අදින් ගැටීම් එක්ක. ඒකමයි ඒකෙනුත් තේරුම් ගන්න පුළුවන් අපි මේ හදාගන්න ලෝකයක් හින්දා නේද සැප දුක විඳින්නේ. පවතින ස්වභාවය නෙවෙයි. ඒ වෙලාවට මේ හිත ඒක ගන්න හැටි. ඒතකොට මේ අපි ගන්න ස්වභාවය එකක්, පවතින නියම ස්වභාවය වෙන එකක්. ඔය දෙක වෙන් කරන්නයි මේ කියන්නේ. දැනගන්න ස්වභාවය අපේ හිතේ තියෙන කෙලෙස් අනුව තමයි අපි දැනගන්නේ. දැන් අර ඒ ඩෙන්ගු ගැන නොදන්න පොඩි ළමයෙකුට ওই මදුරුව දැක්කට ඔය කිසිම එකක් එන්නේ නැහැ. මොකද එයාගේ ඔළුවේ ඒව
නැහැ.
එයා නන්නේ. ඒක එයාට එන්නේ ලෝකේ වෙනස් වෙන. එයා මදුරුවත් එක්ක සෙල්ලම් කරන්නත් පුළුවන්. එහෙම වෙන්නේ අර දැන් පොඩි සැර විස සර්පෙක් වගේ එකෙක් පත්තෙක් වගේ එකෙක් ව පොඩි ළමෙක් සෙල්ලම් කරනවා. ඉතින් මේ බයි කෑ ගන්න. මේ කවුරුන දන්නවා පොඩි ළමයන්ද අපි අපි දන්න හින්ද අපි දුක් විඳිනවා පොඩි ළමයට කිසි දුකක් කෑවොත් විතරයි දුක කෑවේ නැත්නම් එයා හොදට සෙල්ලම් කරනවා මේ ලොකු සතුටක් ඉන්නේ නේද අපි මේ කන්නත් කලින් බය වෙලා අපි දුක් විඳිනවා මායාව කියන එකනේ වහම් පේන්නේ නැත්තා ඇත්තනම් ඉතින් හැම තිස්සෙම එකම වෙන්න ඕනේ එහෙම වෙන්නේ නැහැ හිතේ තියෙන කෙලෙස් මට්ටම් අනුව වෙනස් වෙනවා ඕක තමයි ඕව තමයි දකින්න ඒක මේ හිතෙන්ම හදාගත්තු දේවල් හින්දා නේද දුක් විඳින්නේ ඇත්ත පවතින ස්වභාවය නිසා නෙවෙයි දුක් විඳින්නේ හිතෙන් මවා ගන්න දේවල් ටිකක් හින්දා තමයි දුක් වෙන්නේ ඔව් අපට ඕන විදිහට බලනවා අන්න ඕක තමයි තියෙන්නේ පේ පරණ තියෙන අද්දකීම් දාගෙන ඒවට ඕන විදිහට තමයි ලෝකෙ දිහා බලන්නේ. පරණ අද්දකීම් ටික ඔක්කොම අමතක කරලා මේ මොහොතේ තියෙන දේ දිහා ඒ මොහොතේ බලන්න. බලන්න එකම අමාරුයි අපේ පුරුදු බලවත් හින්දා. ඒ විදිහට බලන්න පුළුවන් නම් අර දුක සෑහෙන ප්‍රමාණයක් අඩු වෙනවා. ඒ තනියෙන් ඉන්නකොට තමන් හිත දැන් ඕවා හිතලා නුවණ හදාගන්නවා ඊළඟට එළියට ගිහින් ඕක ඇප්ලයි කර කර බලනවා කෙලස් මතුවෙන තැනක ඉඳන් මේවා මතක් කර කර බලනවා එතකොට මේ වෙනද තරහ ගත්තු විදිහට දැන් තරහ ගන්නවා ඒකයි ඒ සිහියයි නුවණයි යොදන්න ඕන කෙලස් ඇති වෙන තැනට ඒකට ඇප්ලයි කරනකොට ටිකෙන් ටික හිත පුරුදු වෙනවා. අනිත් අය නම් කියයි ඉතින් ඔය වෙනද වගේ දැන් තරහ ගන්නෙත් නෑ, hina වෙන්නෙත් නෑ සමහර වෙලාවට. hina නොවි ඉන්නේ, hina යනවා ඇත්තට. ඉස්සර කරපු මොඩකම දැක්ක කියලා hina. එහෙම hina වෙන්නත් පුරුදු වෙන්න. අපන් කලින් රැවටිලා නේ දුක් වෙන්නේ. දැන් එහෙම දුකක් නෑ. ඒක සතුටක් ගන්න හිතට. ඒක දකින්නකොට නෝ නෑ ඉබේ මෙනවා බලෙන් හරි ගන්න හරි පුරුදු වෙනකොට දැන් මේකක් දැක්කා කියනකොට පොඩ්ඩක් hina වෙන්න පුරුදු වෙනවා මේකක් දැක්කා කියනකොට hina වෙනවා එතකොට Tamanට ටිකක් වෙලා ගිහින් නෝට් වෙන කො මම මෙච්චර වෙලා hina වුනේ නෑ ඒ කියන්නේ දැක්කේ නෑ සිහිය පිහිටුවේ නෑ ආයි hina වෙනවා එතකොට අර මතක් කරලා දෙනවා ඒ hinaව උදව් කරගන්න පුළුවන් එක දැක්ක සිහිය පිහිටුවද දැක්කද කියලා. කොටයට මොනවා හරි දකින්නකොට ඒක ටිකක් කර සතුටුත් එනවා. සතුට මුලදී ටිකක් බලෙන් හරි ඇති කරගත්තත් ඒකත් උදව්වක්. අනිත් අය දැන් මිස්සු කියලා. කිව්වා කියලා දොස්තර පිස්සු වගේ ඉන්න ඕනේ
නෑ
මමත්වය එන්නේ මානය කියන එක අපිව ගන්නමයි හදන්නේ ඒක විදිහට තියෙනවා දැන් ඉව වැරදි කියනවා නම් ඕකට කැමති නෑ. ඉතින් වැරද්ද වෙන කෙනෙකුට පටවන්නමයි බලන්න. ඔය ගති තියෙනවා. කවුරු හරි අපිට කියන්න ආවොත් ආවෝක මගේ නෙමෙයි අරයාගේ වැරද්ද. කොහොමද කියන්නද කාට හරි එක පාස් කරන්න බලන ඒකට හේතුත් හදාගන්න. ඔව් ඒක කරන එකමයි දුක. අනිත් පැත්තට හිතන්නේ ඉතින් මම වැරදි කාර්යයක් වුණාට මොකද්ද ප්‍රශ්නේ? මේක බාර ගන්න බැරි. මේ බාරගත්තාම වැරද්ද නොකලා වෙන්නත් පුළුවන්. ඒ වුණාට හිතට පෙයි ලොකු සැනසෙල්ල. අරකෙන් බේරන්න ගියාට වඩා. ඒගොල්ලෝ අපිට බුරුකට බෙන්නා නෑ. ඒගොල්ලන්ට විපාක හම්බ වෙයි. ඔකට අපි ගෙහින් දඬු ගන්න දෙන්න ඕනේ.
ඉන්න පහදී අඳුනා
ඉස්සරහ නේ. ඔව්. ඒකෙන් තමයි මානය කඩන්නේ ඔය ඔය විදියට. ඔව්. වැරද්ද කරලත් ඒක වහන්න නේ
හදන්නේ.
ඒක තමයි. හන්දර වැරදි කරලාද බලන්න මේ.
ඒක
තමයි. එහෙනම් හොඳයි. ඒ ඉතින් මේ වාර කෙලස් අඩු කරගන්න. දැන් මේ විදිහට බලනකොට දැන් විදර්ශනයේ යෝවයි වෙනස තියෙන්නේ දැන් අරවතාවකාලික. දැන් බුදුහාමුදුරන්ට දැන් ඔහොම හිතලා තරහ අඩු කරන එක අපි කවුරු හරි බණිනකොට අපිට තරහ නොයා තියෙන්නේ. අරක මතක් කරලා තමයි තරහ නිවා ගන්න. දැන් දර්ශනය කරද්දී අපි තරහ යන්න තියෙන හේතුම ටික ටික අයින් කරහම. ඊට පස්සේ ඒගොල්ලෝ බැන්නත් ඉතින් තරහ යන්නේ නැහැ. අපි බාරගන්නේ. අපි බාර ගත්තොත් මේ අර විදිහට හිතලා හරි මේ මේ මේවා කරන්න දෙන්නේ අයින් කරන්න
දෙන්නේ.
අපි බාරගත්තේම නැත්නම් අපට එහෙම උත්සාහයක් යදන්න ඕනත් නැහැ. තරහ යන්නේම නැත්නම් හිනා වෙලා නිකන් ඉන්නේ දෙකට ඕනනම් රියැක්ට් කරන්නත් පුළුවන් තරහනකට. සද්ද නැතුවම ඉන්නවත් නෙවෙයි. හැබැයි ප්‍රධාන දේ තරහ පොඩ්ඩක්වත් නැහැ කියන එක.
ඒක තමයි ලොකු දේ.
ඔව් තරහ නොගෙන ඕනනම් රියැක්ට් කරන්න
පුළුවන්.
අපි දෙයක් තියනවා කියලා හිතුවනම් මතක තියාගන්න මේ පංච උපාදානස්කන්ධය. බාහිර දෙයක් ගැන දැනගත්තා කියලා හිතනවා කියන්නේ දෙයක් තියනවා කියලා හිතුවනේ. ඒ පංච උපාදාන ස්කන්ධ. මොකද රූපයක් මේක උපාදාන කරලා.
කියලා කියන සම්බන්ධ
ලෝකෙට අයිති දෙයක් බාර ගත්තනම් ලෝකෙට අයිති කියනකොටම ප්‍රයත්න දීලා ඉවරයි. ඒ රූපේ අතීත වර්තමාන අනාගත ඒ රූපේ උපාදාන කරලා එතකොට අර ඔක්කොම ලකස් වෙලා කියන එක තමයි මම මේ කියන්නේ. මුළු පටිච්ච සමුප්පාදේම එතන තියෙනවා. ඔව්. එහෙම නැකලා නම් පටිච්ච සමුප්පාදේම නෑ. ස්කන්ධ කියලා ඕනනම් හිතන්න පුළුවන්. හැබැයි දැන් හිතන ස්කන්ධ නෙවෙයි. දැන් රූප කියලා හිතන ඒවා ඒ උපාදා. ලෝකෙටයි. එතකොට නිකන් අර පෙනීමේ සිද්ධිය ඇති කරන්න අවශ්‍ය මොනවා හරි ටිකක් තිබුණා හේතුඵල ඒවා ස්කන්ධ ටිකක්. ඒවාගෙන් කිසිම දෙයක් උපාදාන කරලා නැහැ. හරියට දැන් අපි අර බල්ලා වතුරට එබෙනකොට ඡායාවක් නිසා එහෙ මෙහෙම මේක කියාවක් තියෙනවා. එහෙනම් මෙහෙම පේනවා. ඒත් ඒ පෙනීමට උදව් වෙන ස්කන්ධ ටිකක් කියද? ඒකෙන් අපි බල්ලෙක්ව පණවන්න යන්නේ. දැනෙන්නකනම් ඒක රූප උපාදානස්. අර පෙනීම හේතුඵල ක්‍රියාවලිය. පේන්න හේතු ටික යෙදුන. ඔව්. ඒ වගේ නිකන් ඒ මට්ටම තමයි ස්කන්ධ මට්ටම කියන්නේ. අපි ස්කන්ධ මට්ටමේ නවත්තන්නේ. ඒකට රූප දාගන්නවා. ඒකයි රූප කනවනවා කියන්නේ. රූප හදලා ඒවා ලෝකේ කරනවා. විතර වෙලිකට තියෙනකොට කන්දක් හදනවා වගේ. කන්ද හදන දෙයක් කියන එක දකින්නවා. ඔව් ඒක තියෙන දෙයක් නෙමෙයි. බලන හින්දා පේන්නේ. අපිට හිතෙන්නේ නැහැ තියෙන හින්දායි පේන්නේ කන්දක් එතන තියෙන හින්දා. මේ අපේ කෙලෙස් මට්ටමින් බලන හින්දායි අපිට කන්දක් පේන්නේ. හරි. ඉතින් ටිකක් අමාරුයි ඔය කියන දේ මේ. තියෙනවා කියලා අපි හිතනවානේ. ඕන දෙයක් ඉතින් තියෙනවා කියලා හිතුවොත් ඒ දේවල් හින්දාමයි පිටිච්ච සම්පත.
මොනවද
කියන්නේ? කියපු දේම තමයි. මොනවා හරි දෙයක් තියෙනවා කිව්වා නම් ඒ පිටිච්ච සම්පන්නයි කියලා තේරුම් ගන්න. ඒ මිටි ගන්න හේතුත් තියෙනවා ඉතින්. මිටි දෙකක් කියන්න හේතුවක් තියෙනවා. මොකද දැන් බට මිටි දෙක ගන්නේ නාම රූපයි විඥානයි කියන දෙකට. හරි? විඥාන පැත්තෙනුත් මිටියක් එනවා නාම රූප පැත්තෙනුත් මිටියක් එනවා. මේ මිටිය තමයි ඒ පරිසම්පාද දෙපැත්තට තියෙන්නේ. විඥාන පැත්තේ තියෙන සංඛාර අවිද්‍යාව. අනිත් පැත්තේ තියෙන නාම රූප සලආයතන පස්ස වේදනා මොනවා මේක තියෙන්නේ ගොඩ. ඔය දෙක නිකන් හේතු වුණා වගේ වැඩක් තමයි උතන
තියෙන්නේ.
දෙකක් තියන්න බෑනේ. තියන්න පුළුවන් එකක් නේ ගන්න. එතන තව තියෙනවා ඒවයි තේරුම්. දැන් අර කටුකුරුන්ගේ ඥානানন্দ හඳුරු එහෙම ලස්සනට පෙන්වනවා. ඇයි ඇයි බටගත්තේ කියලා. කටුකුරුන්ගේ ඥානানন্দ. අනේ බණ අහනවා නම් කියවන්න හොඳ. ස්වාමීන් වහන්සේ. කටුකුරුන්ගේ ඥානানন্দ. එතන දැන් නැහැ නෑ එතන දැන් නැහැ ඒගොල්ලෝ අයින් කරලා තියෙන්නේ ඉස්සර හිටියා දැන් ඒක අයින් කළා දැන් ඇත්තටම පරණේව හැමාරට දෙනවා ඇති දැන් ආමුදුරු ඒගොල්ලෝ අයින් කරලා තියෙන්නේ දැන් මොනවා හරි ප්‍රශ්න ටිකක් හින්දා අර නුවරට කෙනෙක් තමයි දැන් කරන්නේ. කමන්නේ කොහෙන් හරි හොයා ගන්න තියෙනවා ඉන්ටර්නෙට් එකෙත් තියෙනවා. අවු. කටුකුරුන්දේ ඥානানন্দ කියලා සර්ච් කරාම එනවා.
සර්
ඒක ඉතින් මොනවද කරන්නේ? දැන් මගේ පුතුත් විකුණන්න නැහැ.
ඒක තමයි දැන්
ඔව්
සර් වේගම සූත්‍රයේ පැටිච්ච සම්පාදේ ගැන කියන්නේ අද මම අහන්නේ
වේලාමද කාලාමද වේලාම වේලාම කියලා තියෙනවා මොකක්ද ඒක කියන්නේ
අද උදේ බණක කිව්වා සූචනා
මොනවා ගැනද කිව්වේ
සත්‍යකෝවාගේ
ඔව් හයි ඔය හැම සූත්‍රෙම ගැඹුරින් බැලුවත් ඕක තියෙනවා කියන දෙයම වෙන වෙන විදිහට කියන ඒක පේනවා මේ ධර්මතාවයේ තේරුම් ගත්තොත් හරි සම්මා දිට්ඨිය කියන එක ලෝකේ මොකද්ද සමුදය නිරෝධය නැත්නම් දුක සමුදය නිරෝධය ආයතන සමුදය නිරෝධය ඔය කියන ටිකමයි ඔය එක එක විදිහට විස්තර කරන්නේ ධර්මය නම් ඒ පටිච්ච සමුප්පාදෙමයි ඔය පටිච්ච සමුප්පන්න වෙන හැටි හේතු නේ දුනහම ඵලය හැදෙන හැටි ඒක තමන්ට ඒ ඕන සූත්‍රක ඒක දකින්න පුළුවන් නම් හොඳයි. ඒ දැක්ම තමයි පෙන්වන්නේ ඒකට. මෙතනක් කියලා තියෙන්නේ මේක නෙමෙයි කියලා තේනවා. ඒ බණක් අහනකොට එහෙම සමහරට හාමුදුරුවෝ ඒක කියන්නේ නැතු වෙන්න පුළුවන්. එහෙනම්ට අර ඒ විස්තර කරනවා මෙතන මේක තියෙනවනේ කියලා නිකන් තේනවා. ඔව්. ඒ කටුකුරුන් දේහාමුදුරු ඌව බොහොම ගැඹුරින් කියලා තියෙනවා. නිවනේ නිවීම කියලා එහෙම තියෙනවා. ඔව්. ඒක තේරුම් ගන්න එකපාරට
අමාරුයි. ගිහිල්ලා
බලන්න ඉතින්. සරලයිනේ සරලව කියනවා හැබැයි කියන්නේ මේවා දැන් ඒවා කියෝලා කියෝලා හැම තේරුම් ගත්තාම මේවා දකින්න ඒ හාමුදුරුවන්ගේ තව සුදස්සන මාංකඩවල සුදස්සන බොහොම හොඳයි සුදස්සන හාමුදුරන්ගේ තමයි. ආව අන්න වෙබ්සයිට් එක. නෑ ඔය පොත් ඉතින් පටිච්ච සමුප්පාදේ ටිකක් ලොකු පොතක් දුන්නා.
ඒක නෙමෙයි
ඒක කහ පාට එකක්. සුදස්සනාන්දරම්. ඔව් සුදස්සනාන්දරම්. මගේ ඔය පොත විතරයි තමයි. මගේ දැන් ඊළඟ පොතත් print කරන්න දැන් කිට්ටුයි. type කරගෙන යනවා. ගොඩාක් තියෙනවා දැන් ළඟදී ගොඩාක් ගැහුවා. ඉතින් ඒක එක්කෙනා print කරනවා ඉබන අහලා. හුඟක් අය ඉතින් free display. ඉවරයි දැන් ගහපටියට තව පොඩ්ඩයි දෙන්නේ ඊළඟ පොත මම හිතන් ඉන්නවා ටිකක් වැඩිපුර ගහන්න කියලා. ඈ ඔව් ඔක තව ටිකක් විස්තර කරලා ඔව් මධ්‍යම ප්‍රතිපදාව වගේ කරන්න ඕන මොකක්ද කියන්නේ ඉතින් ඔබ තේරුම් ගන්න විස්තර කරනවා මේ තියෙන සාකච්ඡාව තමයි ඉතින් ඔය වගේ අනිත් අයත් අහන ප්‍රශ්න වලට දෙන උත්තරයි ඒව ටික අල්ලලා ඒවා ඒක සෙනසුරාදා දෙයට තියෙනවා එතන වැඩසටහන හැම සෙනසුරාදාම දෙයට තියෙනවා එතෙන්ට එන්න අටහමාර ඉතින් එක වෙනකම් අපේ හොඳ ස්වාමීන් වහන්සේලත් වඩන්න ඕනේ. මේ ඉන්නේ
බැලුවා.
ඒකේ තියෙනවා. අපේ කෙනේ දාට කෑම ඔය පිටින් කාලා
ඉන්නවා.
එකට ඉවර වුණාට එකටම එන්න ඕනේ. ඉතින් ආයේ ඉන්නත් ඔය පැයක් විතර යනවා. මොනව හරි ටිකක්
කාලා
ඔව් ඒක දෙකක් ඉතින් ඉතේ එතන ටිකක් මොනව හරි කාලා ඊට පස්සේ ආවම තුන වෙන්න දෙන්න එනකොට ඔව් එතන අපි තේත් දෙනවා දවල්ට 10ට පොඩි දෙයක් අරන් ගියාම එතන දොර වහනවා කියලා මෙතන මේ
Oh, I
භාවනා කරන්න ඕනේ. කවුරු හරි අහුවත් කියන දොරව හලක. හරි, එහෙනම් අපි දෙවියන්ට පින් අනුමෝදන් කිරීමක් කරමු මේ කාලය තුළ. අපි තමයි දෙවිවරු වෙන්නේ. අපි තමයි දෙවිවරු වෙන්නේ. ඔව්. එද කවුද පින් කරන්නේ?
අපි තමයි පින් කරන්නේ. ඒක
නේද? දෙවියන් අපිට වඩා උතුම් නැද්ද කියලා. උතුම් කියලා හිතුවොත් ඉතින් හිතන්න. දෙවියන්ට එහෙම එහෙම ඉතින් එක එක හැකියාවන් වලින් උසස් සමහර සත්තුත් ඉන්නේ අපිට කරන්න පුළුවන් බැරි වැඩ කරන්න පුළුවන්. ප්‍රේතයෝ ඉන්නවා ඔය නේද? දෙවිවරු නෙමෙයි මං කියේ, ප්‍රේතයන්ටත් අපිට බැරි සමහර දේවල් කරන්න පුළුවන්. ඒකෙන් ගමන්ට කැමති නම් ඔය දැන් ඔය පේන කියන්නේ අරම ඒවා කියන්නේ ප්‍රේතයෝ වලින්. ඒත් එහෙම කියලා අපි ප්‍රේතයන්ට වඳින්න ඕනද? ඒගොල්ලන්ට ඕන නම් වඳින්න, ඒක ගැටලුවක් නෑ. ඒක තමන්ගේ හිතේ තියෙන දේ. අපි දැන් මිනිස්සුන්ටත් වඳින්නේ, සිල්වත් අයට අපි වඳිනවා, වැඩි හිටිය අයට වඳිනවා. ඒක තමන්ගේ හිතේ තමන්ට ඒ ගරුත්වය. දැන් අපි මේ දානයක් නේ දෙන්නේ. ඒක හිත හොඳින් ඒක දුන්නහම හරි. නෑ මං එහෙම කියන්නේ නෑ. ඉතින් දැන් දැකියලා ගැටලුවක් නෑ. වැන්දේ නෑ කියලාත් ගැටලුවක් නෑ. දැන් අපි කෙනෙකුට මොනවා හරි දෙනකොට නේද වැන්දලා දෙන්නත් පුළුවන්, නිකන් දෙන්නත් පුළුවන්. ඒක ඉතින් දානයක් මේ දෙන්නේ. ඔව්. ඒ දානයක් දෙන්නේ දැන් පින් අනුමෝදන් කරනවා කියන එක. අපි දැන් පින් එකතු කරගත්තා. ඒ ටික කැමති කෙනෙකුට අපි දානයක් අනුමෝදන් කරනවා. නෑ මං වඳින්න එපා කියන්නේ නෑ. කියලා ප්‍රශ්නය සමහර වෙලාවට නෑ ඕවා ඕවා ඉතින් බුදුහාමුදුරුවෝ කියලා නෑ කොහොම ඉන්නද පින් දෙනකොට කියලා. ඒ පස්සේ එක එක්කෙනාට ඉතින් එක එක්කෙනාට හිතන විදිහ මේ මතකත් හොඳයි. ඒවයි නීතියක් නෑ. අපේ හිතේ තියනවා නම් මේ ටික දෙනවයි කියලා ඒක තමයි හිතේ ඉන්න සතුට. ඔව්. හොඳයි, දැන් අපි පින් ගොඩාක් ප්‍රෙස් කරගත්තා මේ කාලය තුල. ඉතින් මේ පින් අනුමෝදන් කරමු. පින් කැමති දෙවිදේව සමන්හන්සලා ඉන්නා නම් අනුමෝදන් වෙත්තා. සතුටටපත් වෙලා දිවයිසුරු වැඩි දියුණු කරගන්නවා. උතුම් ධර්ම අවබෝධය සඳහාම හේතු වාසනා වේවා. එහෙම සතුටටපත් වෙන මේ දෙවිදේව සමන්හන්සලා පවත් අපේ පවුලම සමාන ආරක්ෂා කරන සේක්වා. යම්කිසි දුකක් කරදරයක් බාධකයක් අපලව පදවයක් නරකක් වෙන්න තියෙනවා. ඒ සමගින් අපව ආරක්ෂා කරන සේක්වා කියලා දෙවියන්ට පින් අනුමෝදන් කරනවා. ආකාසට්ටා චුම්මට්ටා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ටා චුම්මට්ටා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ටා චුම්මට්ටා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං කරන්ති. මළගිය කෙනෙක් පින් බලාපොරොත්තු වෙ ඉන්නවා නම් ඉතින් අනුමෝදන් වෙලා සතුටටපත් වෙලා අනිත් කෙනෙකුත් උත්පත්තියක් ලැබලා මේ ධර්ම අවබෝධය ලබා ගන්න හේතු වාසනා වේවා. ඉදම් මේ ඥාතීනම් හෝතු සුඛිතා හොන්තු ඥාතේයෝ. ඉදම් මේ ඥාතීනම් හෝතු සුඛිතා හොන්තු ඥාතේයෝ. ඉදම් මේ ඥාතීනම් හෝතු සුඛිතා හොන්තු ඥාතේයෝ. මේ ප්‍රස් කරගත්තු පින් වල බලයෙන් අපට පුළුවන් ප්‍රාර්ථනා කරන්න. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තිය. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තිය. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තිය. සබ්බේ සංඛාරා අනිච්ඡාති යදා පඤ්ඤාය පස්සති අත නිබ්බින්දති දුක්ඛේ ඒ සමග්ගෝ විසුද්ධිය. සබ්බේ සංඛාරා දුක්ඛාති යදා පඤ්ඤාය පස්සති අත නිබ්බින්දති දුක්ඛේ ඒ සමග්ගෝ විසුද්ධිය. සබ්බේ ධම්මා අනත්තාති යදා පඤ්ඤාය පස්සති අතනි බින්දති දුක්ඛේ සමග්ගෝ විසුද්ධිය ඉදම්මේ පුඤ්ඤං ආසවක්ඛයා වහං හෝතු සබ්බ දුක්ඛා පමුච්ඡතු සස්ස.